ਹੁਣ ਫਿਰ ਰੋਹਿਤ ਆ ਬੇਗਨ ਉਹਦੇ ਨਾਲ
ਗਰੂ ਖਤਾਨਾਇਕ ਤੁਮਨੀ ਅੱਜ ਆਪੇ ਅਧਿਕਰਨ ਅਮਤੁਮਾ ਵਿਸਿੰਘ ਇਦਰੀਪਾਤ ਕਰਨ ਲਾਦ ਅਪਰਾਧ ਨਡੂ ਵਿਧਾਨ ਸੰਗ੍ਰਹਾਯ ਪਨਤਟ ਸੰਸੋਧਨ ਪੂਰਭਾਗ ਨਡੂ ਵਿਧਾਨ ਸੰਮੇਲਨ ਸੰਬੰਧੇ ਪਾਰਲੀਮੇਂਤੁਰ ਈ ਦਵਸ ਇਦਰੀਪਾਤ ਕਰਨ ਲਾਦ ਪਨਤ ਸੰਬੰਧੇ ਕਰੁਣੁ ਕੀਮਟ ਅਵਸਥਾਵ ਲਬਾਦੀਮ ਸੰਬੰਧੇ ਉਬਤੁਮਾਟ ස්තුතිවන්ත වෙනවා වගේම ගරු කතානායකතුමනි අපි අපේ රජයේ ගරු අධිකරණ අමාත්‍ය අලිසබ්රි අමාත්‍යතුමාට අපි අපේ ගෞරවයේ ස්තුතිය මේ වෙලාවේ පුද කරන්න ඕන එතුමා ජනාධිපති නීතිඥවරයෙක් හැටියට විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ කෙරෙහි වැඩි පුළුල් දැක්මක් තියෙන අමාත්‍යවරයෙක් හැටියට මේ අධිකරණ පද්ධතියට මේ වසරක් මාස ගණනාවක් ගත වෙන අවස්ථාවේ ඉතාම හොඳ සේවාවක් ඉටු කරලා තිනවා. ඒ ගැන අපි එතුමාව මේ වෙලාවේ සිහිපත් කරනවා එතුමා කරන මෙහෙවර සම්බන්ධයෙන්. අපි දන්නවා ගරු කතානායකතුමානි ඔබතුමාට අත්දැකීම් තිනවා. විශේෂයෙන්ම මේ අධිකරණය තුල අපේ රටේ ජනතාව අධිකරණ වලට ගිහිල්ලා වසර ගණනාවක් තමන්ගේ නඩු වලට තීන්දුවක් ලැබෙන්නේ නැතුව දීර්ඝ ගණන් කාලයක් ගත වෙනවා මේ නඩු සම්බන්ධයෙන් මේක අද මුළු රටේම ඇහුවොත් හැම කෙනෙක්ගේම ලොකු කතිකාවක් බවට පත් වෙලා තියෙනවා මේ නඩු සම්බන්ධයෙන් සමහර නඩු වලදී අපි දන්නවා ගරු කතානායකතුමනි යම් නඩුවක් පවරලා ඒක ඉඩම් නඩුවක් වෙන්න පුළුවන් අපරාධ නඩුවක් වෙන්න පුළුවන් සිවිල් නඩුවක් වෙන්න පුළුවන් මේ මොන නඩුවක් වුණත් මේක පවරලා යම් පැමිණිලි කරුවෙකුට එහෙම නැත්නම් විත්ති කරුවෙකුට යම් වෙලාවල් වලදී අවුරුදු 30යි 35යි නඩුවේ තීන්දුව දෙනකොට එක්කෝ පැමිණිලි කරු මිය ගිහිල්ලා එහෙම නැත්නම් විත්ති කරු මිය ගිහිල්ලා එහෙම නැත්නම් ඒ නඩුවට ඊට පස්සේ වුන්ට ඒ නඩුව ගැන අවශ්‍යතාවයක් නැති වුණාම ඔවුන්ට උසාවි නොගිල්ල ඉන්න බෑ හොරෙන්ට වරෙන්තු කරනවා. ඉතින් මේ වගේ විශාල ප්‍රශ්න ගණනාවකට මේ සම්බන්ධයෙන් මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි 2017 වර්ෂයේ අපි දැක්කා ගරු ජනාධිපති නීතිඥ බීපී අලු විහාරයේ මැතිතුමාගේ සභාපතිත්වයෙන් මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කෙරුවා ගරු කතානායකතුමනි. ඒ කමිටුව ලබා දෙන නිර්දේශ අනුව තමයි මේ අධිකරණය තුල අපරාධ නඩු විධාන ක්‍රමවේදයේ මේ නඩු ඉක්මන් කරගන්න ක්‍රමවේදය ගැන කතිකාවක් ඇති කරගත්තේ. අර මේ නඩු ඉක්මන් කර ගැනීම සඳහා බොහොම පැහැදිලිව ඒ කමිටුව විසින් ඉදිරිපත් කරන්නේ මූලික පූර්ව නඩු විභාගයක්. නඩුවක් ගොනු කරාට පස්සේ මේ නඩුව කොපමණ කාලයකද මේ නඩුව විභාගයට ගන්නෙ කොපමණ සාක්ෂිකරුවන් ප්‍රමාණයක් ඉන්නවද ඒ සම්බන්ධයෙන් දින වකවානු මොනවද කොච්චර කාල පරිච්ඡේදයක් තුල නඩුව අවසන් කරන්න පුළුවන්ද ඒ වගේම විත්තියට අවශ්‍ය කරන කරුණු කාරණා ඉදිරිපත් කරන්න පැමිණට අවශ්‍ය කරන කරුණු කාරණා ඉදිරිපත් කරන්න මේ තුල කටයුතු කරනවා අද මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ විතරක් නෙවෙයි අද විපක්ෂයත් බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න. කවුරුත් කැමති වෙන්නේ තමන්ගේ කාලය තුල මේ නඩු ඉතා ඉක්මනින් අහලා අවසන් කරන එක තමයි ඉතාම සුබවාදී තත්වයකට ඇති වෙන්නේ. ඒතර මේ සම්බන්ධයෙන් අද අපි හැම කෙනෙක්ම බලන්න ඕන මේක කොහොමද ක්‍රියාත්මක කරන්නේ. දැන් ගරු අපේ අධිකරණ අමාත්‍යතුමා විසින් අද විනිශ්චයකාරවරුන්ව වැඩි කරලා තියෙනවා. ගරු මිනිසුරුවරයන්ව වැඩි කරලා තියෙනවා. ඒ වගේම තමයි නව උසාවි පද්ධතියක්. මිනිසුරුවන් වැඩි වෙනකොට උසාවි සංකීර්ණ වල අවශ්‍යතාවය තියෙනවා. කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවය තියෙනවා. මේ වගේ අවශ්‍යතාවයන් ටිකත් ඒ පහසුකම් ටික ලබා දීමත් අපි රජයක් හැටියට ඉටු කළ යුතු වෙනවා ගරු කතානායකතුමනි. ඒතර මේක තමයි කළ යුතු වෙන්නේ. ඒතර මේක අපි කාටත් සුබවාදී දෙයක්. මේ අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම ඉතාම ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කිරීම. ඉතින් අපි දන්නවා ගරු කථානායකතුමනි මේක කරන්න ඕන මේවා තීන්දුව తీරන ගන්නම. දැන් මේ ධනාධිපති නීතිඥ අලු විහාර මැතිතුමාගේ කමිටුව විසින් තමයි මේ තීන්දුව ගත්තේ. දැන් අපිට මතකයි. එදා යහපාලන ආණ්ඩුව කාලේදී විශේෂ අධිකරණයක් පිටෙව්වා. විශේෂ අධිකරණයක් පිටෙව්වා විනිසුරු වරුන්ගේ තුන්දෙනෙක්ගෙන් මේ විශේෂ අධිකරණයේදී ගිහිල්ලා නඩු විභාග කරන්න. හොඳයි. මොකක් හරි ක්‍රමවේදයක් තුල නඩුවක් ඉක්මන් කිරීමේ තාම හොඳ කාරණයක්. හැබැයි මිනිස්සුන්ට ජනතාවට රටට ප්‍රශ්නයක් ඇති වුණා ගරු කථානායකතුමනි මේ විශේෂ අධිකරණයට ගන්න නඩු මොනවද? මේ විශේෂ අධිකරණයක් පිටවල විශේෂ අධිකරණයේ විභාගයට ගන්න නඩු ගොනු කරන ලැයිස්තුව කවුද කරන්නේ? ගරු කථානායකතුමනි කවුද ඒක ක්‍රියාත්මක කරන්නේ? ඒක නීතිපතිතුමාද නඩු ගැන දෙන එහෙම නැත්නම් විනිසුරු වරුන්ද කවුද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? එදා යහපාලන ආණ්ඩුවේ මේ විශේෂ අධිකරණය ක්‍රියාත්මක කළා. මොනවද ගත්තු නඩු විශේෂ අධිකරණයේ දිනපතාහන අධිකරණයට ගත්තු නඩු මොනවද? ගත්තා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නඩුව ගත්තා. විශේෂ අධිකරණයේ ඊළඟට ගත්තා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමාගේ නඩුව ගත්තා. එතකොට දැන් මේ රටේ තිබිච්ච නඩු සංඛ්‍යාවෙන් එතකොට මේ නඩු දෙකද බරපතලම කාරණයන් දෙක? බරපතලම කාරණයන් දෙක මේ දෙකද? කොහොමද මේ දෙක විතරක් තීන්දු කරේ? කවුද මේක තීන්දු කරේ? එතකොට බැලූ බැල්බට පේනවා දේශපාලන මූණුවරක් අරගෙන තියෙනවා. මේ රටේ අපරාධ නඩු තිබිලා නැද්ද? මේ රටේ ස්ත්‍රී දූෂණ නඩු තිබිලා නැද්ද? ළමා අපචාර නඩු තිබිලා නැද්ද? මිනිස් ඝාතන නඩු තිබිලා නැද්ද? මේ මහා බැංකු මංකොල්ල මේවා තිබිලා නැද්ද? එතන මේ සියල්ලම පැත්තක තියලා තමන්ට විරුද්ධව තමන්ගේ ආණ්ඩුවට විරුද්ධව කවුරු හරි කතා කරනවා නම් ආණ්ඩුවට විරුද්ධව බලවේගයක් එනවා නම් ඒ බලවේගයේ ඉන්න අයව ගිහිල්ලා කූඩුවට දාන්න, ඒ අයව අරගෙන ගිහිල්ලා ඉවර වෙලා හිරගෙදර දාන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරා. එතන අධිකරණයේ ස්වාධීනත්වයේ කොහෙද තියෙන්නේ? මේ කියන අධිකරණයේ ස්වාධීනත්වයේ කොහෙද තිබුණේ? අධිකරණයේ ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. අධිකරණ කටයුතු දෙන්න ඕන අධිකරණයට බාර දෙන්න ඕන. ඒවා තීන්දුව ගන්න ඕන ඒ අධිකරණ පද්ධතිය තුලින්. දේශපාලන නායකයෝ නෝ ඒ අධිකරණයේ ගන්න නඩු ගන්න තීන්දුව කරන්න ඕන. එදා අර්ලියගහ මන්දිරය තමයි ඒවා තීන්දුව කරේ. අර්ලියගහ මන්දිරයේ තිබුණා දූෂණ විරෝධී කඳවුරක්. වෙනම හදාගත්ත කමිටුවක්. ඒ කමිටුවට ගෙන්නනවා නීතිපතිවරයාව ගෙන්නනවා. ඒකේ ඉන්න අනෙකුත් සියලු නිලධාරීන්ව ගෙන්නනවා. ගෙන්නලි වෙලා දේශපාලඥයෝ අමතිවරු වාඩි ගන්නවා. අමතිවරු වාඩි කළා කියනවා ආවල් එක්කනාගේ නඩුව ගන්න. ආවල් එක්ක නඩු දාන්න. මොකද නඩුව පරක්කු කියලා අහනවා. මේකද අධිකරණය කියලා කියන්නේ? අද මොකද සිද්ධ කරලා තියෙන්නේ? අද මොකද? අද ඒක නෙවෙයි. අද මේ පනත තුලිනුත් පෑදලිය වෙන්නේ අපි මේකේ තීන්දුව කළා නෑ. කාවද දේශපාලඥයෝ කොටු කරන්න අපිට විරුද්ධව කතා කරන්නට නඩු දාන්න නෙමෙයි. ඒක සිදුවිය යුතු නෑ ගරු කථානායකතුමනි. මෙන්න මේකයි දේශපාලන වශයෙන් අපි මේ 225ක් ඉන්න පාර්ලිමේන්තුව තුල ජනතාවට දෙන්න ඕන ආදර්ශය. ජනතාවට දෙන්න ඕන ආදර්ශය මේකයි. තමන්ට විරුද්ධව කතා කරන අයවට වෙනම නීති හදන්න ඕනේ. තමන්ට විරුද්ධ වෙන අයව ගිහිල්ලා කූඩුවේ දාන්න, තමන්ට විරුද්ධ වෙන අය හිරේ දාන්න නෙවෙයි නීති හදන්න ඕනේ. රටේ වැරදි කරන මිනිස්සුන්ටයි වැරදි කරන මිනිස්සුන්ව උසාවියට ගෙනියන්න වැරදි කරන මිනිස්සුන්ව හොයලා බලලා දඬුවම් දෙන්නයි නීති හදන්න ඕන. ඒකයි අධිකරණයේ ස්වාධීනත්වය කියලා කියන්නේ ගරු කථානායකතුමනි. ඒක සිද්ධ වෙලා නැහැ. ඒ වගේම ගරු කථානායකතුමනි මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ගරු කථානායකතුමනි දැන් දවස් 3ක් වෙනවා මේ රටේ නීති වෙනස් වෙන්න ඕන. මේක විපක්ෂයත් මම දන්නේ සත්භාවයෙන් ඉන්න විපක්ෂයත් මේක තීන්දුවක් ගනීද කියලා. විපක්ෂ නායකතුමා මෙතන ඉන්නවා. මම දන්නේ එතුමා මේකට මොන වගේ පිළිතුරක් දෙයිද කියලා. විපක්ෂයේ සංවිධායකතුමාත් ඉන්නවා. දැන් මේ දින 3ක් කාලය තුල ගරු කථානායකතුමනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනයක් කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වැඩ වර්ජනය තුල කවුද මේ දුක් විඳින්නේ? ගරු කථානායකතුමනි අර ඊය බලන්න හිරු නාලිකාවේ දෙරණ නාලිකාව ඊය බලන්න බල්ලකොට ඒ මාධ්‍යවේදීන් ගිහිල්ලා අහිංසක මිනිස්සු තමන්ගේ රෝහලට ඇවිල්ලා උදේ කෑම වේල නැහැ. අනේ කීයේ තීන කියන් අර ත්‍රිවිරෝධරතේකින් අරන් ඇවිල්ලා බෙහෙත් ටික ගන්න විදියක් නැහැ. බෙහෙත් ටික ගන්න විදියක් නැහැ. අහිංසක මිනිස්සු කඳුළු නෙවෙයි ලේ අඬන්නේ. ලේ කඳුළු අඬන්නේ. අඬලා කියනවා අනේ හෙන හත ගහනවා මේ වැඩ වර්ජනය කරන යාට කියලා. හෙන හත ගහනවා ඇත්තම. හෙන හත ගහන්න ඕනේ. මේ මේ එක මේ රට ගෝලීය වසංගතයට මූණ දීලා සිද්ධ වෙලාවේ ගුරුවරුන්ගේ වර්ජනයක් ඇති වෙලා අවුරුදු 24ක දිග ඉතිහාසයක් තියෙනවා. ඒ අවුරුදු 24 දිග ඉතිහාසයක නොයෙකුත් ආණ්ඩු වලට කරන්න බැරි වුණා. හැබැයි ඒ ගුරුවරුන්ගේ ඉල්ලීම ඔවුන්ගේ වැටු විෂමතාවයට පිළිතුරක් දීපු ගමන් ඒක බදනම් කරගෙන තව කෙනෙක් වැටු විෂමතාවයක් කියලා කියනකොට මේ විදිහට යන්න ගියොත් මොකද සිද්ධ වෙන්නේ? කාවද මේගොල්ලෝ කාවද පලියක් කරගෙන තියෙන්නේ? මේ පලියක් කරගෙන තියෙන මේ රටේ අහිංසක මේ රටේ රෝගී ජනතාව කරු කතානායකතුමනි බලන්න ගිහිල්ලා මේ අර රෝහල් වලට ගියාට පස්සේ පුදුම වේදනාවක් ඇති වෙනවා. මං දැක්ක අර එක මේ පාර්ලිමේන්තුවරත් ඇවිල්ලා ගියා සතියකට අර පිරිමි නර්ස් නෝන කෙනෙක් පිරිමි නර්ස් නෝන කෙනෙක් ඇවිල්ලා ගියා මේ පාර්ලිමේන්තුවට. ඒ එතුමා ඒ මහත්තයා මේ පාර්ලිමේන්තුවට ආවම ඔව ජාතික ලැයිස්තුවේ නම් කරේ. ඔව් හිටියේ යාපාල නාණ්ඩුවේ. ඔව් යාපාල නාණ්ඩුවේ හිටියේ. රයිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගොඩක්ම හිටියේ. ඒ වගේම හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ කනට අත දාගෙන හිටියේ බොහොම හොඳ හිතවතෙක්. බොහොම හොඳ දේශපාලන පසුබිමක් එක්ක එකව වෙලා හිටපු අය. අයි කතානායකතුමනි බැරි වුණේ ඔය තමන් හිටියානම් රටේ අගමැතිවරයාගේ ඔඩොක්කුවේ හිටියානම් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඔඩොක්කුවේ හිටියානම් ඒ ඔඩොක්කුවේ නැලවෙන ගමන් කියන්න තිබුණානේ අනේ අපිට වැටුප් විෂමතාවයක් තියෙනවා. අපිට වැටුප් විෂමතාවයක් තියෙනවා. ඔඩොක්කුවේ මෙහෙම කියන්න ලේසිනේ. තාත්තගේ ඔඩොක්කු වෙන පුතාට ලේසි අනේ තාත්තේ මට මේ අමාරුව තියෙනවා මට ඉස්කෝලේ යන්න සල්ලි නැහැ මට ඉස්කෝලේ යන්න මට පොට්ටි කරන් දෙන්න කියලා තාත්තගේ ඔඩොක්කු වෙන පුතාට කියන්න පුළුවා. ඇයි කිරියල්ලම තුමා බැරි වුණේ අර ඔය වෘත්තීය සමිති නායකයාට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වුණා නම් අනේ මාව පාර්ලිමේන්තුවට දවසට පත් කරන්න පුළුවන් කියලා ඒක ඉල්ලන්න පුළුවන් වුණා නම් ඇයි බැරි වුණේ? ඒ කාලය තුල කියන්න පර්මිට් එකක් ගත්තා දවස් පහට පර්මිට් එකයි ඒ පර්මිට් එක විකුණන්නේ ජගයන්ත කරනවා කියලා මන්ත්‍රීතුමා කෝටි 6කට කෝටි 6කට විකුණන්නේ. මොකද ඒ වෙලාවේ පර්මිට් නැහැ. පර්මිට් නැති ඉඳා අර පිරිමි නර්ස් නෝනා පිරිමි නර්ස් නෝනා දන්නේ ඔබතුමා දන්නේ මම ඔබතුමා එක පැටලෙන්නේ නැහැ. ඔබතුමා බොහොම හිතවත්. ඒ පර්මිට් එක ගත්ත අය ඔක්කොම ඉන්නවා සේල්කාරය මම නමත් එක්කම දෙන්න කෝටි 6කට ගත්තේ කෝටි 6කට දවස් 5යි දින 5ට ආවේ දින පහට ඇවිල්ලා මේ රටට ආදරය කරන කතා කරනකොට ලොකුවට කතා කරන්නේ අනේ අම්මේ රටට ආදරේ ආයිය කියනවා අහිංසක මේ මේ ජනතාව දුක් විඳිනවා ආණ්ඩු තීන්දුව ගන්න ඕනේ කියලා කියනවා. මම කියන්නේ කරු කතානායකතුමනි ඔබතුමන්ලා ආණ්ඩු කරුවත් අපි ආණ්ඩු කරුවත් මේ රටේ සෞඛ්‍ය සේවාව මේ රටේ මියාන මිනිස්සු අපි රොදලුවත් කී දෙනෙක් මැරෙනවද බෙහෙත් පෙත්තක් බොන්න බැරුව මේවට නීති ගෙනෙන්න ඕනේ. මේව අත්‍යවශ්‍ය සේවාවක්. වෘත්තීය සමිතිය නායකයන වෘත්තීය සමිතිය අයිතිවාසයන් දිනා ගැනීමේ අයිතියක් තියෙනවා. හැබැයි ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕන. වෘත්තීය අයිතිවාසිකම් කියලා මිනිස්සුන්ව මරනවා. මිනිස්සු බෙහෙත් ටික ගන්න බැරුව මරනවා. මේ රටේ ඉන්න අම්මණියෙකුට පුළුවන්ද පෞද්ගලික රෝහලකට කියලා බෙහෙත් ටිකක් ගන්න? ගන්න බෑ. ගිහිල්ලා බලන්න. මම ඉස්සුදිවන්ත වෙනවා. මේ රටේ මාධ්‍යයට ඉස්සුදිවන්ත වෙනවා. ගිහිල්ලා අර රෝහල් වල බෙහෙත් ටික ගන්න බැරුව අර දුක් විඳින මිනිස්සු ගාවට ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ දුක ගැන අහනවට අඩු ගන්න තෙතමනයක් නැද්ද මේ මිනිස්සුන්ට? මේවට නායකත්වය දෙන මිනිස්සු තෙතමනයක් නැද්ද? මොකද හේතුව? ඔවුන්ට තියෙන වෙන කිසි දෙයක් නෙවෙයි ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්න. ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්න ඕන නම් ඡන්දයක් තිබ්බම ඡන්ද වෙලාවට ඒක බලාගමු. හැබැයි මේ වෙලාවේ උත්සාහ කරන්නේ මොකද්ද? මේ අහිංසක මිනිස්සුන්ව බිල්ලට දෙන්න දෙවුන්තර තුඩියන් පේදුරු තුඩුව දක්වා ප්‍රධාන රෝවල් නෙවෙයි කරු කතානායකතුමනි අහිංසක උතුරේ ජනතාව ඉන්න නගරේ පළාතේ ජනතාව දකුණු පළාතේ ජනතාවේ ඉන්න ග්‍රාමීය රෝවල් තියෙන පුංචි රෝවල් එක දොස්තර මහත්තයා ඉන්නේ සමහර රෝවල්වල කාර් මණ්ඩලයේ ඉන්න පොණ්ඩයි පෙනඩෝල් පෙත්තක් ගන්න යන්නේ. අනේ ගිහලා පෙනඩෝල් පෙත්ත ගන්න විදියක් නැහැ. මේ මිනිස්සු පයින් එන්නේ ගමේ ඉඳලා හේනේ ඉඳලා ගොවිතැනේ ඉඳලා එන්නේ හේනේ ඉඳලා ඉස්පිරිතාලේ එන්නේ රෝවල්ට එන්නේ. ඒ අහිංසක මිනිස්සුන්ට යන්නේ නැවන්නේ. ඊයේ දවසේ මම දැක්ක එක කාන්තාවක් කියනවා හෙන හත ගහන්න ඕනේ කියලා. හෙන හතක් නෙවෙයි හෙන ගහන්න ඕන දහස් සංඛ්‍යාත හෙන ගහන්න ඕන මේ වගේ වට. ඇයි හේතුව?
කාලය අවසන්යි.
ගරු ප්‍රධානකතුමනි මේ විනාඩි 3ක් දෙන්න මට සංවිධායකතුමනි. මේක මේ වැරද්ද නිවැරදි කරන්න ඕන. මම ගරු අධිකරණ අමාත්‍යතුමා මෙතන නොහිටියත් මම අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු අධිකරණ අමාත්‍යතුමනි බොහොම පැහැදිලිව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. මේ අත්‍යවශ්‍ය සේවාවල් වෙනුවෙන් මේ විදිහට එන්න ලෑස්ති කරගත්තොත් කොහොමද මේ රටේ මිනිස්සුන් අනාගතය ගෙනියන්න කියලා ප්‍රශ්නාර්ථය අපි ඉදිරියේ තියෙනවා. මේක වැරදි දෙයක්. මේක වැරදිම දෙයක්. මේ වැරදි දෙයට කවුරු හරි තීන්දුවක් දෙන්න ඕන. දැන් සමහරවල්ලාට අපි ආණ්ඩුව අපිත් විපක්ෂයේ හිටියා. නමුත් ආසල ආණ්ඩුව හිටියා. අපිත් සමහරවල් විපක්ෂයේ ඉඳද්දී සමහර ඒවාට ඔව් ඒක හොඳයි කියලා කියනවා. හැබැයි ඒක නෙමෙයි සුභවාදී. අපි කරුණු කාරණා තේරුම් යන්නේ කාලයක් යනකොට දේශපාලනේ පරිණත වෙනකොට දේශපාලන අධ්‍යක්ෂීම් ලැබෙනකොට ආණ්ඩුවක ඉන්නවාගේ නෙමෙයි විපක්ෂයක ඉන්නකොට විපක්ෂයේ ඉන්නවාගේ නෙමෙයි ආණ්ඩුවේ ඉන්නකොට. හැබැයි කවුරු ආණ්ඩු කෙරුවත් අපි තීන්දුවක් ගන්න වෙයි මේ විදියට ආණ්ඩුවක් රජයක් යනින වැඩපිළිවළත් එක්ක රජය අපහසුතාවයට පත් කරනවට වැඩිය රටේ ජනතාව අපහසුතාවයට පත් කරන එක ඉතාම මේ වෙලාවේ බොරදියේ මාළු බෑමක්. මේක බොරදියේ මාළු බෑමක්. මේක ගරු කතානායකතුමනි එක පැත්තෙන් කොවිඩ් තත්ත්වය යන්තම් ඔළු උස ගන්න හදනවා විතරයි තුන්වැනි මාත්‍රාව ලබා දීලා ඒ වගකීම් ඉටු කරගෙන මිනිස්සුන්ට මේ දවස්වල වෛරස් සූරයක් තිනන මේ පැත්තේ ඩෙන්ගු උනා තිනන ඒ වගේම මේ රටේ මේ කොවිඩ් තත්ත්වය තිනන. ඉතින් මේ වෙලාවේ මිනිස්සු බයෙන් ඉන්නේ. සාමාන්‍ය උණක් ගත්තත් මිනිස්සු ගිහලා අනේ බේට් ටිකක් ගන්න යනවා. ඉතින් බේට් ටික ගන්න යන මිනිස්සයාට මේ අත්කල දෙන ඉරණමද මේක? මේ අත්කල දෙන ඉරණමද කරු කතානායකතුමනි? මේ රටේ 16 ලක්ෂයක් ඉන්න රාජ්‍ය සේවකයෝ මේ 16 ලක්ෂයම ලෑස්ති වුණොත් එහෙම අපේ වැටුපුත් මේම විසමතාවයක් වෙලා අපේ වැටුපුත් මේම විසමතාවයක් වෙලා කියලා මේ 16 ලක්ෂයෙන් පාරට වයින්න දදන්නේ මොකද්ද මේකේ තේරුම? ඒ නිසා මම ගරු අධිකරණ අමාත්‍යතුමාට කියනවා මේ සම්බන්ධයෙන් අපි තීන්දුව ගන්න වෙයි. මේ සම්බන්ධයෙන් තීන්දුව ගන්න වෙයි. හැබැයි තීන්දුව ගන්න කියලා කියනවා ඉතිහාසය ගත්තු තීන්දුව නෙවෙයි. ඉතිහාසය එනකොට පෙළපාලි වලට ගහලා ඔලු පළලා එම නැත්තම් පෙළපාලි මෙහෙවන මිනිසුන්ව මරා දාන එක නෙවෙයි තීන්දුව ගැනීම කියලා කියන්නේ. නීතිමය වශයෙන් තීන්දුව ගන්න ඕන. අධිකරණයෙන් තීන්දුව ගන්න ඕන. අධිකරණය මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන වලට එළඹෙන්න මේ රටට ආදරය කරන මිනිස්සු වෙනුවෙන් රටට ආදරය කරන රට මිනිසුන්ව රැක ගන්න උත්සාහ කරනවා නම් අපි මේ දේ ක්‍රියාත්මක කළ යුතුයි ගරු කතානායකතුමනි. ඒකයි ක්‍රියාත්මක කළ යුතු වෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ අධිකරණ පද්ධතිය තුළ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මේ අධිකරණ ක්‍රමවේදය පුළුවන් තරම් ඉක්මනින් එක පැත්තකින් අපි නවීන තාක්ෂණය භාවිතා කර ගැනීම. අපි දන්නවා සාමාන්‍ය උසාවියකට ගියාට පස්සේ උසාවියේ එනකොට නඩුවක් නඩුව අවුරුදු 20ක් විතර යනකොට අර එන කම්කරුවට උසාවිය දේවකයාට ගේන්න බෑ අර ලිපි ගොනුව. ඒ මිනිහාව දෙකට නැමිලා අර ෆයිල් එක අරට ගත්තම කරු කතා නැහැ තුමු. ඇයි දවස ගානේ සාක්ෂි සටහන් කරන ඒවා අරගේ තියලා දඬි ෆයිල් මිටියක් අඩි 3ක් අඩි 4ක් උස ෆයිල් මිටියක් කරන් එන්නේ. දැන් මේකට අපි තිත තියන්න ඕන කාලේ ඇවිල්ලා ලෝකේ තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේවා කොහොමද ඩිජිටල්කරණය කරන්නේ අවශ්‍ය වැඩපිළිවෙල. කරු රාමල් රාජපක්ෂ අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මේ විෂය භාරාව තුල අධිකරණ අමාත්‍යතුමත් එක්ක එකතු වෙලා මේ වගකීම් ඉටු කරන් දැන් කටයුතු කරනවා. මේවා කළ යුතු දේවල්. මේවා කරන්න වෙනවා අපිට. අනාගතයේදී ලෝකයේ දියුණු වෙනකොට ඒ දියුණු රටවල් එක්ක අත්දල් බදගෙන මේ දේ ඉටු කරන්න වෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි. ඒ නිසා නැවත වතාවක් ගරු කතානායකතුමනි අපේ අධිකරණ අමාත්‍යතුමාට අපේ ගෞරවය ස්තුතිය පුද කරනවා. අපි දන්නවා කැබිනට් මණ්ඩලය තුල එතුමා බොහොම පැහැදිලිව මේ ක්ෂේත්‍රය තුල ඉතාමත්ම රටට බැඩදායි ස්වාධීන අධිකරණ පද්ධතියක් ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පළමුවම ගැන මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විපක්ෂයේ සංවිධායකතුමත් අපේ ගාන්ත කරුණාතිලක මගේ හිතවත් මන්ත්‍රීතුමත් ඉන්නලා මතක් කරන්න ඕන. අපි දේශපාලන වශයෙන් දෙපැත්තක කටයුතු කෙළුවා. අපි දේශපාලන වශයෙන් මේ අධිකරණය භාවිතා කරන්න යනවා නම් පොලිසිය භාවිතා කරනවා නම් තමන්ගේ දේශපාලන විරුද්ධව මතයක් දරන මිනිස්සුන්ට විරුද්ධව ඒක ක්‍රියාත්මක කරන එක කවුරු කෙරුවත් වැරදි. කවුරු කෙරුවත් ඒක වැරදි. ඒක කවදාවත් අනුමත කරන්නේ නැහැ. හැබැයි එවැනි දේශපාලන සංස්කෘතියක් අපේ රටේ ඉතිහාසයේ යම් යම් තැන්වල තිබුණත් ඒ දේශපාලන මහා ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය උරුම කරේ යහපාලන කාලේ. කවුද කරේ කියලා මම අංගිල දික් කරන්නේ නැහැ දාන්ත මන්ත්‍රීතුමනි. කවුද ඒවට උපදෙස් දුන්නා මම අංගිල දික් කරන්නේ නැහැ. හැබැයි මේ දේශපාලන නරුම වැඩේ කරේ නම් යහපාලන කාලේ. ජොන්ස්ටන් නැමැතුමාව හිරගත කළා. ගරු කතානායකතුමනි අධිකරණයේ ඉයලා අධිකරණයේ නඩුවේදී කුරුණාගල උසාවිය ජොන්ස්ටන් නැමැතුමාව නඩුව පටන් ගන්නකොට රිමාන්ඩ් බාරයට ගත්තා. තීන්දුව දීලා තමයි එළියට දැම්මේ. ඉතිහාසයේ නඩුව නිදොස් කර නිදහස්. ඒ වගේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා නඩුව නිදොස් කර නිදහස්. ලිත් ගැහිම සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි ලිත් සම්බන්ධයෙන්. එතකොට මොකද්ද අධිකරණයේ දෙන තීන්දුව? අධිකරණයේ දෙනවා තීන්දුවක් එදා මෙන්න තීන්දුව කියන නිදොස් කර නිදහස් කරන තීන්දුවේදී මේ විදියට ලිත් ගහලා තින්න ඒ අවුරුද්ද විතරක් නෙවෙයි ඒක ඉස්සෙල්ලා වසර වලත් මේ විදියට මේ ලිත් එක කරලා තිනවා. මේක ඒ සම්බන්ධයෙන් කිසිම දේශපාලනක වශයෙන් නෙවෙයි කියලා අධිකරණයේ විවෘත තීන්දුවක් දෙනවා නිදොස් කර නිදහස්. හැබැයි ඔහුව රිමාන්ඩ් බත කරන්නේ ගරු කතානායකතුමනේ රා 10 මාරට කඩුවල උසාවියට ගෙනල්ලා කඩුවල උසාවියේ රා 10 මාරට ඔබතුමා ඔන්න ඔය ඉන්න වගේම එදා හිටපු මහේස්ත්‍රාත්වරයා ඔය ඔතනම ඉඳද්දි ගරු කතානායකතුමනේ මම මේ ඉන්දික අනුරුද්ධ අපි ඒ උසාවියේ හිටියා. නඩුව බාගට අහනකොට අපිට අහුණා ගරු කතානායකතුමනේ පිටිපස්සේ ඔහුගේ රිසීවරේ නාද වෙනවා, ටෙලිෆෝන් එක රින් වෙනකොට නඩුකාර තුමාසේ බනිර බහිනවා, බහලා දුවනවා පිටිපස්සේ කාමරයට. දුවල ගිහින් ඒකට ආන්සර් කළා, ඒකට පිළිතුරු දීලා ඇවිල්ලා එකපාරටම කියනවා දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මේක නෙවෙයි අධිකරණය. මේ අධිකරණය වෙනස් වෙන්න ඕන. මෙතන ඉන්න විනිසුරුවරු, මේ මෙතන ඉන්න නීතිඥවරු ඔවුන්ට අවබෝධයක් තියෙනවා ස්වාධීන අධිකරණයක් කවුරු ආණ්ඩු කෙරුවත් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි සෞභාග්‍යයේ දක්ම තුල ගෝඨාභය ජනාධිපති නායකත්වයට ක්‍රියාත්මක කරනවා කියන එක මතක් කරගෙන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා වේලාව ලබා දීම සම්බන්ධයෙන්. බොහොම
ස්තුතියි. බොහොම ඔව්
මම මෙතුවත් එක පැටලෙන්න කැමති නෑ. නමුත් මම එකක් කියන්න ඕන, වෘත්තීය සමිතියේ අයිතිවාසිකම් අපේ නීතියෙන් පිළිආරම් තියෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම වෘත්තීය සමිතියයි අයිතිවාසිකම් ILO එක ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පිළිආරම් තියෙනවා. එතකොට මේව වෙනස් කරන්න ඕන නම් වැඩවරදර කිරීම කම්කරුවන්ගේ අයිතියක්. ඒක තමයි අපි. එතකොට ආණ්ඩුව මේක වෙනස් කරන්න ඕන කියනෝ නම් මම දැක්ක එකම තුරේ කියලා තියෙනවා මේ වැඩවරදෙන් නවත්තන්න ඕන කියලා. එහෙනම් පාර්ලිමේන්තුවේ නීති කියන්නේ. නමුත් අද වැඩවරදර කිරීමේ අයිතිය සියලු සේවකයන්ට, රජයේ පෞද්ගලික සේවකයන්ට අයිතිවාසිකමක් හැටියට
කවුරු පිළිගන්නේ? බොහොම ඉස්සරයි. කොණ්ඩ බසුවන් දිරන. ඔව්. එතුමා why do you want to get involved in this? ඔව්.
හරියයි. මම පිළිගන්නවා අපේ ක්‍රියාල මන්ත්‍රීතුමා කියපු එක. පැහැදිලි ලෙස කම්කරුවන්ට අයිතියක් තියෙනවා. කම්කරු ප්‍රඥප්තිය අනුව ඕන එවුන්ගේ වැඩ වර්ජන කරන් ඉල්ලීම් දිනාගෙන. ඒක කිසිම සැකයක් නැහැ. හැබැයි මම ඔබට නැගුව ප්‍රශ්නය මම කිව්වේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා ඒක අපරාධ නඩුවක් බවට පත් වෙයි. වක්‍රාකාරව මිනිස්සුන්ගේ ජීවිත නම් විනාශ වෙන්නේ, මැරෙන්නේ. ඒක ඔබේ මගේ නෙවුණට අහිංසක මිනිහෙක්ගේ ගෙදරක අහිංසක අම්ම කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් මැරෙන්නේ. ඒ වෘත්ති අයිතිවාසිකම් දිනාගෙන ඇති වේද කෙනෙක්ගේ ජීවිතේ විනාශක.
Thank you honorable speaker for the opportunity to participate in this debate. We are debating this amendments that have been tabled yesterday for 2 days. The importance of these amendments can't be underscored more than that. But I am saddened to see that at an important debate such as this, the entire front row of the government benches is vacant. You have, I can count on my one hand the number of members on the government side as we begin the debate for today. The Minister of Justice who presented the bill is not here, nor is his deputy or state minister. The Minister of Foreign Affairs presented a bill which is to be debated later, but connected to these matters of justice, the Prevention of Terrorism Amendment Bill. He is not here. We only see 2, 3, 4 members right at the back row of the government benches. Now, this is the seriousness with which the government approaches an issue such as the law's delays and the administration of justice in this country. There is yet another matter that I want to address before I get to the subject matter, and that is to do with the question that was raised by the Honourable Leader of the Opposition 2 days ago, after due notice, and I don't think an answer has been given as yet. And that also, in that also, the government is remiss. The questions that were posed are of enormous significance. He presented certain figures to show the state of the economy of the country at present. The government is unable to confirm that after 3 days. The state of the economy is at a low, an unprecedented low, and that is something that we as Parliament must take note of, not only take note of, but act on, because eventually, under the Constitution, under Article 148, Parliament is supposed to have full control of public finance. So Parliament also seems to be remiss if we are not taking proper action with regard to the state to which, the depth to which the economy of the country has fallen. Honourable Minister of Foreign Affairs presented a bill which is connected to the subject matter today of the amendment to the Prevention of Terrorism Act. It is strange that on the day that he presents a bill to Parliament, we have in all the newspapers the Minister of Justice saying that this act will be repealed in toto. Prevention of Terrorism Temporary Provisions Act was brought in 1979, number 48 of 1979, for a period of 6 months. A Temporary Provisions Act brought for a period of 6 months, and we have lived with it for longer than 42 years now. And that ought to be repealed. That had been promised by successive governments. Now, the day that international community is being assured that that draconian piece of legislation will be repealed in toto and a new act enacted in its place, the Minister of Foreign Affairs stands up and presents an amendment bill, calling it reform. The Honourable Minister of Foreign Affairs would remember that when I met him in Jaffna about 10 days ago, I told the learned professor, the Honourable Minister, that at this rate, the word reform will have to be redefined in the dictionary. He did not disagree with me. There is absolutely nothing new in the amendment that has been proposed. Access to an attorney at law, it's already there. We even amended this Criminal Procedure Code some time ago. Every single thing that is here is already part of the law. Making 18 months, 12 months of preventive detention makes no difference on the ground, whatever. Because if you are produced before the magistrate during any time, Section 7 says the magistrate shall remand the person till the conclusion of the trial. It's an indefinite detention. And that's what we know. We don't know of people who have been released because 18 months have lapsed. And no one is going to be released because now 12 months have lapsed. Before that, they'll be produced before a magistrate who is bound to remand that person till the conclusion of the trial. And the trial is supposed to be in the High Court. We only know of persons who have been there for longer than 18 years, not 18 months, 18 years, much longer, and they're still there under the Prevention of Terrorism Act, although in some emblematic cases you have released or consented to release and therefore released some important personalities on bail. Yesterday, Attorney at Law Hijaz Hizbullah came out on bail. I'm very glad that he is out on bail, at least now, after almost 2 years. The poet Anaf was released on bail. But they were released on bail after resolutions in the UN Human Rights Council and various other places named them as emblematic cases, as prisoners of conscience. But there are many others who have not had the fortune of being named prisoners of conscience. And they are there for 20 years, 25 years, some for over 30 years. There are at least 300 to 400 people now at the moment detained under the Prevention of Terrorism Act, and of whom no one talks about. I'm also glad that when the Court of Appeal made the order to grant bail, His Lordship Justice Indavella, of whom we know in this assembly, made reference to this act, and in that short order, 3 times, he uses the word draconian. But he also says it's the duty of the legislature to change it. The executive has said that they will change it. And in the meantime, he says the judiciary must interpret it in such a way that the draconian provisions of that law don't have a negative impact. That's a welcome order. But I repeat, this has applied only to 1 or 2 or 3 persons whose cases have been highlighted. The law must be repealed in toto. This is not even an eyewash. Not even an eyewash. Now coming to the amendment that has been proposed and before us, I welcome those amendments. As has been said, this comes from Justice Alvihara's committee recommendations to expedite the disposal of cases and pretrial procedure in criminal matters is a welcome move. But whatever amendments we make, whatever changes we make even to the rules of court, we still have this perennial problem of laws delays. I heard many members from both sides of the House blaming the lawyers for most of these delays. And I agree, being a lawyer myself, I agree that lawyers are a great part of this problem. But it is not only the lawyers. Lawyers must bear most of the blame. But it is not only the lawyers. There are others, and the system itself has to be put right. These amendments are welcome, but these amendments, these patchwork or this tinkering won't help that process. I heard yesterday reference made to administration of justice law that Honorable Felix Das Bandaranaike brought in the 1970s, but it didn't stand the test of time. In 1978, when Prime Minister J.R. Jayawardena took over, the first few things that he did was to repeal AJL civil and AJL criminal and bring back the criminal procedure code and the civil procedure code. Those laws are good. Those procedural laws have a great amount of protection built into them, but they result in long delays. And for modern day, we must change that system. We must make it quick in order that the crux of the matter, sometimes in court, I heard the Honourable Minister who spoke before me talking about files 2 feet, 3 feet high. Sometimes when the files, the brief is big, the question is very, very small that has to be decided. So we must find ways of getting to the crux of the dispute and disposing it in very quick time. So in order to expedite increasing number of courts, thank you, sir. There are only a handful in the government benches, and they too are having their private conference there. No one seems to be concerned about these important matters that are being discussed in this house, and now they are all getting up and leaving as well. The minister is not here, as I said. No one is here to respond to even questions that are raised properly at a debate. I haven't seen the front row rows empty like this for a long time. These are important issues because in a country, administration of justice is fundamental to the functioning of a democratic society, because that is the place to which an ordinary citizen can go and find relief, not just between citizen and citizen, but even against the state itself. We have come a long way in finding the state liable towards its citizens, and we have a long way to go also in that. Judicial attitudes also need to change. There was reference to independence of the judiciary, and allegations are traded as usual by the two main parties, saying during our time we did not interfere with the judiciary. The other side says no, we did not interfere with the judiciary, you did. The truth is that you both do, that you both interfere with the independence of the judiciary. This is just like corruption. Whenever issues of corruption arise, all that the government ventures say, but when you are in office, this is what you did. They don't say anything about what they are doing. And when the musical chairs change, the other side says, but when you were in office, you did this. Both are right. Both are true. Both are true. They just take turns to strip the country of its resources. They take turns to deny the citizen justice, and they blame each other when the shoe is on the other foot. That is how this country has come to the state that it is in now. And I'm calling upon members of this, I'm not saying this from a lofty pedestal or anything like that. I'm cog in the wheel now, as any other person is. But I'm asking, isn't it time, when our economy has hit rock bottom, isn't it time when the judicial system, the administration of justice has come to this, I'm concluding, sir, has come to this perilous state, at least now, for us to take cognizance of this together, beyond party lines, and put the system right? Because if we don't do that, the citizens will do it. That is how revolutions took place in history. Thank you.
Thank you. Thank you. Honorable Sushil Premijayanth, Premijayanth Bandar will take chair now.
Garu Sushil Premijayanth.
Garu Mulasanaruda Mantrithumani, Garu Adhikarana Amatyathuma visin, Kalina Avashyathawayak hatiyata, visheshayenma Aparadha Adhikaranawala, visheshayenma Maha Adhikaranayedi, Nadu Vibhagayata ganeema sambandhayen saha, Naduwala Pramadayan Walakwa ganeeme Paramarthaya athiwa, මේ සංශෝධන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 195 වගන්තියට ඒ වගේම 263 වගන්තියට හඳුන්වා දෙමින් තිබෙනවා. මීට ආනුෂාංගිකව අධිකරණ සංවිධාන පනතේ 5 ඈන්න වගන්තිය සංශෝධනය කිරීම සඳහා යෝජනා කළා තිබෙනවා. මම මතක් කරන්න ඕනේ මම නීතිඥයෙක් හැටියට දුරුන් දුන්නේ 1985 අප්‍රේල් මාසේ. එදා සිට මම මහමැති ධුරේ බාර ගන්නා තෙක් 1995 වෙනකන් කොළඹ මහාධිකරණයේ තමයි විත්තිය නීතිඥයෙක් හැටියට වැඩ සිටියේ. ඊට පස්සේ වරින් වර අධිකරණයේ පෙනී ඉඳලා තිනෝ මම මේ දැනුත් ආවේ කොළඹ අධිකරණයක නඩු කීපයකට පෙනී ඉඳලා. ඒ නිසා අධිකරණයේ විශේෂයෙන් අපරාධ නඩු පිළිබඳවම පෙනී සිටින නීතිඥයන් හැටියට මා මෙම සංශෝධන පිළිබඳව යම් අදහස් කීපයකුත් එවැගේම ධනාත්මක පැත්තට විය යුතු සංශෝධන පිළිබඳ යෝජනා කීපයකුත් කිරීමට මම මේක අවස්ථාව කරගන්නවා. දැන් Proposed amendment to the CPC Amendment Act number එක දාන්න තිනවා 2021. එතකොට මේකේ පළවෙනි සංශෝධනය එන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 1979 අංක 15 දරන පනතේ මංගව තිනවා අපරාධ නඩු විධාන සංග්‍රහය. එතකොට මෙහි 195 වගන්තිය. මේ 195 වගන්තියට තමයි ඉස්සෙල්ලාම මේ සංශෝධනය යෝජනා කරනු ලබන්නේ. දැන් තිබෙන ආකාරයේ 195 වගන්තිය තිබෙන්නේ අපි කෙටි සටහන ගත්තොත් අධිචෝදනා පත්‍රයේ ලැබුණු විට විනිශ්චයකාරවරයාගේ කාර්යභාරය 195 ආයන්න ඉඳලා ආයන්න මේ ආදි වශයෙන් 195 වගන්තියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ කාර්යපටිපාටිය සඳහන් කරලා තියෙනවා. දැන් මේ සංශෝධන 90 විශේෂයෙන්ම මම සංශෝධන කීපයක් පිළිබඳව අවධානය යොමු කරනවා මේ අවස්ථාවේදී ගරු අධිකරණ ඇමතුමාගේ අධිචෝදනා පත්‍රය ලැබුණු විට විනිශ්චයකාරවරයාගේ කාර්යභාරය. දැන් බරපතල අපරාධ සම්බන්ධයෙන් තමයි මහාධිකරණයට නඩු යොමු වෙන්නේ, චෝදනා කරනු ලබන්නේ නීතිපති විසින්. ඒ නිසා මිනිමරුන් නඩුවක් වුණත් පහළ අධිකරණයේ මහස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා මූලික විමර්ශනයෙන් පස්සේ බැලු බැලමට පෙන්න සාක්ෂි මත එය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිචෝදනා පත්‍රය ගොනු කරනු ලබනවා. ඉතින් අපි දන්නවා මම මේ පෙරේදා දවස් 3කට කලින් කොළඹ මහාධිකරණයේ එක්තරා මිනිමරුන් නඩුවක් සහ බරපතල තුවාල කිරීම 296/317 වෙනි වගන්ති අපරාධ දඬ නීති සංග්‍රහයේ චෝදනා කළා තිබ්බා. දැන් ට්‍රයල් ස්ටේජ් එකට එනකොට, විභාග අවස්ථාවට එනකොට මේ සිද්ධිය වෙලා තියෙන 2008. ඒ අවුරුදු 14කට කලින්. ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙක් මිය ගිහිල්ලා. මේක තමයි තත්ත්වය. මම අවුරුදු 14ක් ඒ නඩුවට ගිහිල්ලා තියෙනවා. දැන් ඊට වඩා වැඩි කාලයක් ගත වෙච්ච නඩුත් තිබෙනවා. ඉතින් මේකට යම් යම් හේතු තියෙනවා. ඒ හේතුන් හඳුනාගෙන තමයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමෙක්ගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු කමිටුවක් වගේ, ඒ වගේම විවිධ බය ඇසෝසියේෂන් එකේ නීතිඥ සංගමේ සහ ප්‍රවීණ නීතිවේදීන්ගේ අදහසු කැටි කළා තමයි මේ සංශෝධන ගෙනෙන්න යෝජනා කරලා තින්නේ. මේ අපරාධ නඩු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා. දැන් ට්‍රයල් ඇඩ්වයික ඒක තිබුණා. නමුත් දැන් විශේෂ සංශෝධනයක් ගෙනල්ලා පසුගිය රජයේ කාලේදී විනිශ්චකාරු 3 දෙනෙක් අහන පර්මනන්ට් ට්‍රයල් ඇඩ්වයික එකක් නිර්මාණය කළා. ඒ වේ අපි දැන් දකින්න මේ දවස්වල සමහර නඩු ආවහම අල්ලස් දෙපාර්තමේන්තුවෙන් අධිකරණයේ පවා දෝෂ දර්ශන ලක් වෙන අවස්ථාත් තිබුණා. අපි දැක්ක මාධ්‍ය වාර්තා කළා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ විමර්ශන කටයුතුල්ලේ අපරාධ නඩුවල ප්‍රධාන කාර්යභාරයක් ගන්න. මගේ පළවෙනි යෝජනාව තමයි අපරාධ නඩු ප්‍රමාදය වළක්වා ගන්නත්, ඒ වගේම වැරදිකරුවන් නිශ්චිත වැරදිකරුවන්ට නියම දඬුවම ලබා දෙන්නත් මේ නඩු විභාග කල්යාම තුලින් තිබෙන අවස්ථා ක්‍රමානුකූලව අහිමි වෙමින් යනවා. සාක්ෂි සාක්ෂිකරුවන් මේ යාම සුදුසු සාක්ෂිකරුවන්. ඊළඟට විවිධ හේතුන් නිසා විත්තිකරුවන් විදේශගත වෙලා සොයාගත නොහැකි වීම, විමර්ශන නිලධාරීන්ගේ තිබෙන්නා වූ නොපැමිණීම් විවිධ හේතුන් නිසා එක්කෝ විශ්‍රාම වෙනවා එක්කෝ මේ යනවා. සා මේ සියලු කටයුතු වළක්වා ගැනීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණක් වෙනවා. එතකොට මං මෙහිදී පූර්ව විභාගයේ යාන්ත්‍රණය ප්‍රී ට්‍රයල් කොන්ෆරන්ස් කියන එක මේක දාලා තියෙනවා. හැබැයි මේක මට මම දන්න තරමින් මේ පිළිබඳව සිවිල් නඩුවලටත් යදෙව්වා. හැබැයි ඒක ගැන යම් විමර්ශනයක් කරන්න ඕනේ. මේ ප්‍රී ට්‍රයල් එක ওই තරම් දුරට සිවිල් නඩුවල සාර්ථක වෙලා තියෙනවද කියන කාරණේ. විශේෂයෙන් මේ කොවිඩ් 19 වැනි තත්ත්වයන් තුළ විවිධ රටවල නවීන තාක්ෂණෙත් එක්ක ක්‍රමවේදයන් භාවිතා කරනවා. අපි තාම අපි ඒ තැන දුරට ගිහිල්ලා නැහැ. දැන් අදත් විත්තික අපි කුසාවිට ගෙන්න බෑ. රිමාන්ඩ් එකේ ඉන්නේ ක්වොරන්ටයින් පිට. ඉතින් ස්කයිප් එකකින් ගන්න. ඉතින් කනඩුව කල්යනා. අපේ තාම ක්‍රමවේදයක් නැහැ. කොහොමද විත්තිකරු විත්තිකුඩේ නොසිට තිනවා 240ක වගන්තියටද විත්තිකරු නොමැතිව නඩුව අහන අවස්ථා. එහෙම නෙමෙයි. විත්තිකරු ඉද්දැද්දි මේ කොවිඩ් 19 වැනි තත්ත්වයක් තුළ කොහොමද මේකට විකල්පයක් යොදන්නේ කියන කාරණය තාක්ෂණෙත් එක්ක යා යුතු කාරණා. ඒකට යන්න තව කාලයක් තියෙවි. නමුත් ඊට මෙහෙන් මේ කටයුතු කරනවා නම් දැන් මම මෙහිදී සඳහන් කරන්න ඕනේ මේ 195 වගන්තිය සංශෝධනයේදී සංශෝධනයේ අයන් එක පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය කියන කාරණේදී මේකේ සඳහන් වෙනවා සංශෝධන තුනේ අයන් චූදිතයට නීතිගනු ලබා ගැනීමට හිමිකම් සිළු චෝදක පක්ෂ විසින් චූදිතයන් දෙන ඒවා ලබා දීම ලියවිලි. ඒක ඉතා වැදගත්. නැත්තම් වරින් වර අඩු ලිවිලි ගන්නවා. ඊළඟ ප්‍රශ්නේ ආයන්න තියෙන උත්තරවාද දීමට අදහස් කරන දේ නිශ්චය කර ගැනීම. ඒක සාමාන්‍යයෙන් තරම ප්‍රායෝගික දුෂ්කර කාරණයක්. නමුත් අපේ අධිකරණවල පසු අවස්ථාවලදී වුණත් උත්තරවාද පිළිබඳව යම් යම් වෙනස්කම් කරනවා. සාක්ෂි දෙන සාක්ෂාරුග්ගේ ස්වභාවය අනුව සාක්ෂි ඉදිරිපත් වීම අනුව තීන්දුව ගන්න වෙලාවල් තියෙනවා. ඊළඟ කාරණේ තමයි මේ සඳහන් කරනවා විශේෂයෙන් ඌ යන්න 263 වගන්තිය නිශ්චිතව දක්වා ඇති පරිදි දිනපතා නඩු විභාගයක් පැවැත්වීම කියන කාරණේ. ඒක නැවත සඳහන් වෙනවා ඕ යන්න වගන්තිය 263 වගන්තිය නිශ්චිතව දක්වා ඇති පරිදි දිනපතා නඩු විභාගයක් ආරම්භ කිරීම සඳහා හැකියාවක් ඉක්මනින් දිනයක් නියම කිරීමේ කාර්යභාරය සඳහා කියන. මෙන්න මේක කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන ප්‍රශ්නය පැන නගිනවා. මොකද 263 වගන්තියේ සඳහන් වෙන්නේ අපරාධ නඩු දාන සංග්‍රහයේ කෙටිසටහන අනුව නඩු කටයුතු කල් තැබීමට හෝ අඩාලව කල් තැබීමට ඇති බලය කියන කාරණා. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම අපරාධ අධිකරණයේ විශේෂයෙන් මහාධිකරණයේදී මේ කටයුත්ත කොයිතරම් ප්‍රායෝගිකද කියන කාරණය අපි අවධාරණය කරගෙන දැනට සිදුවන්නේ රජයේ නීතිඥයා සහ විත්තීය නීතිඥවරුන්ට කතා බහ කරලා යොදා ගන්න ආකාරයට එකඟතාවෙන් දින නීම කරගන්නවා. දැන් ට්‍රයල් ඇඩ්වයිස් එක කියලා තින්නේ දිනපතා අහන්න ඕනේ කියලා. එහෙම ඇහෙනවද? ඇහුන්නේ නැහැ. හැබැයි ජූරි ඉදිරියේ පැවැත්වෙන නඩුවක නම් බොහෝ දුරට දිනපතා නඩුව ඇහෙනවා. හැබැයි දැන් බොහෝ වෙලාවට ජූරි ඉදිරියේ නඩු ඇහෙන්නේ නැහැ. එවිනුට නන් ජූරි ට්‍රයල්ස් තමයි එන්නේ හයිකෝට්සල. ඉතින් ඒක නිසා මම අවධානයට යොමු කරනවා ගරු ඇමතුමාගේ මේ දිනපතා කියන කාරණය දැන්ට ප්‍රැක්ටිස් එකේ තියෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ආකාරයට දෙපාර්ශ්වයේ එකඟතාවය මත දින යොදාගත්තොත් මම හිතනවා 20,000ක් විතර අපේ නීතිඥ මහතුරු ඉන්නවා. ඒ වගේම ප්‍රධාන මහාධිකරණවල ප්‍රැක්ටිස් කරන නැමෙත්නම් මේ නීති වේදිකකට කටයුතු කරන විශාල පිරිසක් ඉන්නවා. දැන් කොළඹම තියෙනවා මහාධිකරණ 7ක් අපරාධ නඩු සම්බන්ධයෙන්. වෙනත් ප්‍රදේශවල තියෙනවා. මම යෝජනා කරනවා ඒකම කරු එමතුමාට මහාධිකරණ විනිශ්චයකරුන්ගේ සංඛ්‍යාව වැඩි කරන්න. සංඛ්‍යාව. ඒකට එහෙම කියන්න තව හේතුවක් තියෙනවා. දැන් අප ඊළඟ සංශෝධනයට යනකොට 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 5 ඈන්න වගන්තිය නිශ්චිතව දක්වා ඇති පරිදි මහාධිකරණ විනිශ්චයකාරයව අධිකරණ වාර්තාධිකාරී විනිශ්චයකාරවරයා විසින් පූර්ණ නඩු විභාග සමන්ත්‍රණය මූලාසන දරනු ලැබිය යුතුය. එතකොට ට්‍රයල් ජජ් ගාවට ගියන් පස්සේ ට්‍රයල් ජජ් වෙනම ඉන්නවා හයිකෝට්වල. ට්‍රයල් ජජ් රිෆර් කරනවා මේ කියන ආකාරයට මහේස්ත්‍රාත්වරෙක් හෝ දිසා විනිශ්චයකාරතුමෙකුට ප්‍රී ට්‍රයල් එක කරන්නයි කියලා. එතකොට ලීවිලි හරියට තියෙනවද, උත්තරවාද මොනවාද, අන්‍ය ස්ථානික භාවය ගැන කඳහන් වෙනවද, මේ කරුණු පිළිබඳව. ඉතින් මං හිතනවා මේක වඩාත් පහසුවෙන් කරන්න ලේසි. මහාධිකරණයේ අපරාධ නඩුවක කාර්යපටිපාටිය සහ මහාධිකරණයේ චෝදනා එල්ල කළා නීතිපතිවරයා විසින් විභාග කරන නඩුවල වඩාත් පහසුයි. මහාධිකරණ විනිශ්චකාරුන්ගේ සංඛ්‍යාව වැඩි කළා මේ කාර්ය එවැනි විනිශ්චකාරුන්ට පැවරීම කියන කාරණය විශේෂයෙන් මේ අපරාධ නඩුදාන සංග්‍රහයට ඉදිරිපත් කළ තින මේ සංශෝධනයත් සමග. ඉතින් හය උපවගන් තියෙන දින විශේෂ නඩු විභාගයේ එක විනිශ්චකාරු තෙන්දෙනාම මේකට සම්බන්ධ විය යුතුයි කියන කාරණය සඳහන් කළ තිනු. දෙක එහෙම තිනවනවා නම් මං කියන යෝජනාවත් කරන්න බැරි කමක් නැහැ. ගරු අධිකරණ ඇමතුමා විසින් සංශෝධන කීපයක් මේසේ මත තබලා තිනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ නිසා කමිටු අවස්ථාවේදී මේ පිළිබඳව සලකා බලන්න හැකියාව තිබෙනවා. දැන් ඊළඟ කාරණය තමයි මේ අධිකරණවල අපි සතුටු වෙනවා පසුගිය කාල සීමාව තුළ මාස කීපය තුළ කොළඹ මහාධිකරණයේ මහාධිකරණ ශාලා හතම ඉතාම හොඳ මට්ටමකට යළි ප්‍රතිසංස්කරණය කළා. පහසුකම් සහිතව ඒ කටයුතු සියල්ල කළා තියෙනවා. මම හිතන අධිකරණ ඇමතුමත් සම්බන්ධ වෙන්න ඇති ප්‍රතිපාදන ලබා දීමේදී. ඒක ඉතාම හොඳයි. මොකද ඉස්සා විශාල සංඛ්‍යාවක් කොළඹ මහාධිකරණවල අද නඩු ගොඩ ගැහිලා තියෙනවා. ඉස්සා ඒ නඩු කල්යම් අවම කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වෙලා තිනවා. ඒ අරමුණින් තමයි මේ සංශෝධනය ගැලන තිබෙන්නේ. මම හිතන්නේ අධිකරණවල වැඩ කටයුතු කරන විශේෂයෙන්ම නීතිඥ මහතුරු මේ පිළිබඳව දන්නවා. විශාල පිරිසක් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙපක්ෂයේම
ඔබතුමාට විනාඩි දෙකක්
ඒ සියලු දෙනාගේම සහයෝගය ලැබෙනවා ඇති. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ මේ අපි දකිනවා බොහෝ වෙලාවට නීතිය ආධිපත්‍ය ගැන කතා කරනවා. රූල් ඔෆ් ලෝ මම ඒකේ සංකල්පය පැහැදිලි කරන්න යන්නේ. අපි නීති උපාධිය කරනකොට 1982 දී විතර තමයි ඒ සංකල්ප පිළිබඳව සාකච්ඡා කළේ. ප්‍රශ්න ලැබුණේ ඒවට උත්තර ලිවේ. හැබැයි මේ නීති ආධිපත්‍ය කියන එක මතුරමින් ඉඳලා වැඩක් නැහැ. නීති ආධිපත්‍ය සත්‍යෙන්ම ක්‍රියාත්මක වෙනවාද කියන එක අපි ආදර්ශෙන් ලබා දිය යුතු කාලයක් තියෙනවා. මොකද පෙරේදා ප්‍රවෘත්ති බැලුවොත් එහෙම රැට අන්න එළවලු තොග විකුණන තැනකට ගිහිල්ලා තුවාක්කු දෙකක් පෙන්නලා මුදල් පැහැරගෙන යනවා. ඊයේ පෙන්නුව තව එකක් සිල්ලර කඩේකට ගිහිල්ලා පහර දීලා හිටා මුදල් අරගෙන යනවා. ඇයි මේ? නීතියට තියෙන බය සමාජය තුල අඩු වෙමින් යනවා. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම කඩිනම් විය යුතුයි. ඒ කඩිනම් කිරීම සඳහා තමයි මේ යෝජනා ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා මේක සාධනීය ධනාත්මක පියවරක්. ඒ වගේම මම යෝජනාවක් කරනවා විශේෂයෙන්ම මේ දැන් ඕක වෙන රටවල ක්‍රියාත්මක වෙනවා. ඇමරිකා එක්සත් ජනපති වෙන රටවල ක්‍රියාත්මක වෙනවා. ස්ටේට් ඇටර්නි කෙනෙක් මහාධිකරණ ජුරිස්ඩික්ෂන් එක කලාපයකට පුළුවන් අපිට රජයේ නීතිඥ දෙපාර්තමේන්තුවෙන්ම තව පිරිසක් බඳවාගෙන දැන් වර්ෂයකට 1200ක් විතර පාස් අවුට් වෙනවා නීතිඥයින්. ඒ නිසා තරුණ නීතිඥෝ රාශියක් මේ වෘත්තියට අද එනවා. ඒතකොට ඒ අය පුහුණු කරලා අපිට පුළුවන් මේ පොලිසිය කරන විමර්ශනවලදී සුළු අපරාධ නෙවෙයි බරපතල අපරාධ සම්බන්ධයෙන් ඒ අයගේ ගයිඩන්ස් අනුව මාර්ගෝපදේශය අනුව විමර්ශන ක්‍රියාත්මක කළොත් මං හිතනවා බොහෝ වරදිකරුවන් විවිධ තාක්ෂණ හේතුන් මත එහෙම නැත්නම් සාක්ෂිවල තිබෙන පරස්පරතාවයන් මත ඊළඟට ලීවිල තියෙන අඩුපාඩුකම් මත නිදහස් වෙන අවස්ථාව වෙනුවට වරදකරුවන් නීතියේ රහැනට නිශ්චිතවම හඳුනාගෙන එයට දඬුවම් ලබා දීම සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් මම දැක්ක අද පුවත්පතක තිනවා උත්සාහයක් තිනවයි කියලා බන්ධනාගාරයේ. මම හිතන්නේ තදබදී අඩු කරගන්න වෙන්නේ නැති මුල් පිටියෙම දාලා තිබුණා මේ සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් දෙන අය ගෙදර ඉඳලම ඒගොල්ලන්ට චිප් එකක් දාලා ගෙදර ඉඳලම ඒගොල්ලන්ට රිහැබිලිටේට් වෙන්න යවනවායි කියලා. මේ දැන් 28,000 30,000 ඉන්නවා. අපි දන්නවා රජයේ කටයුතු කරගෙන යනවා මේ හිරගෙත් කොරණ ප්‍රදේශයට ගෙනිලා ඉඩ ඇති ප්‍රදේශයක ඒ කටයුතු කරන්න. අඟුණකොළඹ ප්ලස් එකක් හැදුවා. ඒක ඉඩකඩ තියෙනවා. හැබැයි මේවා පුළුල් කරනයි කියන කෙනෙක් කියයි මේ පාසලක් වහනවා වගේ වැඩක් කියලා. ඒක පැරණි මතයක්. එහෙමනම් ඇමරිකා එක්සත් ජනපදයේ විශාල අපරාධ සංඛ්‍යාවක් තියෙනවා ජනගහනයත් එක්ක ගත්තොත්.
අවසන් කරන්න.
හැබැයි ඒවැ පුනරුත්ථාපන ක්‍රමයේ ක්‍රමවේද තියෙනවා. ඒ නිසා මම කියන්නේ අපි එවැනි ක්‍රමවේදවලට වඩා මෙවැනි සංශෝධන තුලින් අපරාධ නඩුදාන සංග්‍රහය සහ වෙනකුත් ආනුෂංගික වන්නා වූ නීති මේ අපරාධ නීතිය ඉදිරියට සැකකරුවන් ගේනා වගේම චූදිතින් වෙලා එයට දඬුවම් දීමේ ක්‍රමවේදය කඩිනම් වුණොත් මම හිතන්නේ අපරාධ සංඛ්‍යාව අඩු කරගන්න ඒ හේතුවක් වෙනවා. ඒ නිසා මම නැවත වතාවක් අධිකරණ අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙමින් නීති ආධිපත්‍ය ආදර්ශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාව උදා කරගන්නයි කියන කාරණයක් සඳහන් කරමින් මම යෝජනා කරපු සංශෝධන පිළිබඳව කමිටු අවස්ථාවේදී සලකා බලන සිල්ලා සිටමින් මම කතාව අවසන් කරනවා.
Thank you.